ගරුතර ස්වාමීන් වහන්ස
මේ පැරණන්ගේ කාලයේ පටන් අප සෑම විටකම කර්මයේ යන්නට කර්ම ශක්තිය කියා භාවිතා කරන්න පුරුදුව සිටිනවා. කර්මයේ යන සත්‍ය වශයෙන්ම ශක්තියක්.
පළවෙනි ප්‍රශ්නයේ පිළිතුරේදී මේ ටික කියවුවා. ශක්තිය සහ කර්මය මොකක්ද කියන්නේ? කර්මයක් සිද්ධ කිරීමත් සමගම අපි යම් කද කරන්නේ? කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කියලා. මේ අපි යම් කිසි කටයුත්ත සිද්ධ කරනවා. මේ කර්මය සිද්ධ කරන ගානේ මොකද සිද්ධ වෙන්නේ? යම් එක්තරා ප්‍රතික්‍රියා ශක්තියක් නැගෙන. කර්මයක් සිද්ධ කරනකොට මොකද කර්මය කියන්නේ? චේතනාවක් මුල් කරගෙන යම් කිසි ආකාරي සිටිවිල්ලක් නගන. සිටිවිල්ලක් නගලා අපි පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් හෝ සිද්ධ කරනවා. දැන් පුණ්‍ය කර්මයක් සිද්ධ කරගුවාම කර්මයේ කියන්නේ ක්‍රියාවලියක්. ඒ කර්මයේ ක්‍රියාවලියක් වෙන්නේ යම්කි චේතනාවක් මූල් කරගෙන කරන කර්මය. කාය කර්මයේ කාය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. වාචික කර්මයේදී වචනේ ක්‍රියාවට නගනවා. මනස ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කිරීම කර්මයක් වශයෙන් ක්‍රියාවක් විතරයි. ඒ ක්‍රියාව සිද්ධ කරන මොහොතක් ගන්න. චිත වීති කියන කොටසක් ඔය හිතිහිල්ලක් හිතිවිල්ලක් ගන්නේ 15. චිත වීතිය බොහෝම 15 වෙන දෙයක්. ඒකර වේගය කියන්න පුළුවන් උපමා නැහැ. එතර වේගයක් කියලායි වෙන්න. අසුරු සැනක් ගහන මොහොතේ කෝටි ලක්ෂ ගන්න පහල වෙනවා කියලා කි නමයි චිත්ත වීති කියන්නේ. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. අපි පුණ්‍ය කර්මයක් සිද්ධ කළත් පාප කර්මයක් සිද්ධ කළත් ඒක සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධ වෙන පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් ආදී සිද්ධ කරනකොට ඒ එක එන චිත්ත වීතියොද එක්තරා කොටසක් තියෙනවා ජවන් කියලා. ජව කියන්නේ බලය. ජවයේ නිස්පාදනය කරන්නා වූ චිත්තක්ෂණ වලට කියනවා ජවන් චිත්තක්ෂණ. ජව කියන බලයේ නිස්පාදනය කරනවා. මෙන්න මේ නිස්පාදනය කරන බලයේ තියෙන චිත්තක්ෂණ හැදෙන ජවන් වීති ජවල තියෙනවා ජවන වීති. ජවන වීති චිත්ත වීති වල හටගන්න ක්‍රමය. චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තියෙනවා. චිත්ත වීති හටගන්න. මේ චිත්ත වීති පංචාද්වාර චිත්ත වීති කියලා හටගන්නවා. ඇහෙන් බලන, කනෙන් අහන, දිවෙන් රස විඳින, නාසයෙන් ආග්‍රහණය කරන, කයින් ස්පර්ශ කරන මේ කාරණා කරනකොට ඒවත් ඇසුරු කරගෙන හටගන්නවා යම් කිසි චිත්ත වීති කොටසක්. ඒගොල්ලේ මනස මුල් කරගෙන චිත්ත වීති හටගන්නවා. එතකොට මේ රූපාරම්මණය, සද්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටාරම්මණය කියන මේ ස්පර්ශ මෙයා මුල් කරගෙන දැන් ධර්මාරම්මණය හිතට අරු අරගෙන මේ කිනියා මුල් කරගෙන යම් කෙනෙක් හිතවිල්ල ක්‍රියාවක් කතාවක් කරන්න පටන් ගත්තොත් අන්න ඒ විලාසෙ නැගිනවා හිත වේගය. ඒ අපි අරමුණු කරමු දේ යමද්ද ඒකට අනුව අපි ගත තීරණේ ක්‍රියාත්මක කරන්න තමයි හිතෙන් කයෙන් වචනෙන් හිතවිලි ක්‍රියාව දැන් නැගින්නේ. මෙන්න මේ කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම කියලා කියනවා. අන්නේ නැගිනකොට ඒවා නැගින ක්‍රමයක් තියෙනවා. ඔය චිත්ත වීතියේ බුල විපාක වශයෙන් හිත හටගෙයි. අරූප අරමුණු කිරීම ආදී වශයෙන් මුල් කරලා හටගෙන. ඒ චිත්ත වීතිය අග කොටසේ ජවන් හතක් පහළ වෙනවා. චිත්තක්ෂණ 17 යනකොට අතරමඟ සිද්ධ වෙන දෙයක්. මෙන්න මේ පහළ වෙන ජවන් හතේ එක එක ජවනයක් ගන්න. මහා ශක්තියක් පහළ කරනවා. ඒ පහළ කරන ශක්තිය මහ විහාර ශක්තියක්. චිත්ත වේගය කියලා අපි ඒකට කියනවා. පළවෙනි ජවනයේ නැගෙන ශක්තිය ඉතලමින් ගෝචර කරගන්න හි අනුපද්ද ආධාරක චිත්ත වීති කියලා එක එක පංචද්වාර ජවනයේ මේ පංචද්වාර චිත්ත වීතියක් එනකොට ඒකෙන් ගොදු අරකට ඇතුළු කරගත්ත අරමුණ මුල් කරගෙන මනෝද්වාර චිත්ත වීති තුනක් යනවා. ඔක ගැඹුරු අභිධර්ම පැත්ත. අනුපද්ද ආධාරක චිත්ත වීති කියලා ඒවට කියන අනුපද්ද ආධාරක චිත්ත වීති චිත්තක්ෂණ 17ක් ආවද කියන චිත්ත වීති හැටියට හඳුන්වනවා. මෙන්න මේකෙන් තුන්වෙනියට හටගන්න එක එක මොකද පංචද්වාරී අරමුණක් අරගෙන ඒ ගත අරමුණක් එක එක ඉන්ද්‍රියෙන් ගත අරමුණේ චිත්ත වීති පහළ වෙනකොට ඒ චිත්ත වීති එක හැම එකම අනුපද්ද ආධාරක මනෝද්වාර චිත්ත වීති තුනක් යයි. අන්නේ තුන්වෙනි චිත්ත වීතිය හටගන්න ජවන හත. මෙන්න මේ ජවන හත අති බලවත්. මෙන්න මේකේ පළවෙනි ජවනයේ නගනවා ශක්තියක්. ඒක ඔක්කොම කාය කර්මයක් වෙන්න පුළුවන්, වාචික කර්මයක්, මනෝ කර්මයක් සිද්ධ කරන එකක් වෙන්න පුළුවන්. ඒ සිද්ධ කරන එකෙන් නැගෙන ශක්තිය මුල් කරගෙන පළවෙනි ජවනයේ ශක්තිය මෙලෝදී ක්‍රියාත්මක වෙන ශක්තියක් වෙනවා. ඒ ශක්තිය මෙලෝ විපාකයේ හේතු වෙනවා. එතන පටන්ගෙන දෙවෙනි කර්මයක් තියෙනවා. දෙවෙනි ජවනියේ පටන්ගෙන හයවෙනි ජවනියට එනකම් සසරේ කවදා හෝ පරදෙන්න පුළුවන් නානාක්ෂණික කර්ම ශක්තිය කියලා එකක් නිබදවන. ඒකට කියන කර්ම ප්‍රත්‍ය කියලා. සුවිසි ප්‍රත්‍යවලින් කර්ම ප්‍රත්‍යයේ ඒක වැටි. සාජාත කර්ම ප්‍රත්‍ය කියන්නේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියලා. ඔය කර්ම ප්‍රත්‍ය දෙකක් තියෙනවා. සාජාත කර්ම ප්‍රත්‍ය කියන එක තමයි පළවෙනි ජවනියේ නැගින ශක්තිය. ඒක මෙරෝදී ක්‍රියාත්මක වෙනවා. විපාක දුන්නේ නැත්නම් ඒක ඊට වඩා දුර්වලයි ඒක දිහා යන්නේ නැහැ. 2 3 4 5 6 කියන මේ මැද තියෙන මේ ජවන 6 ශක්තිය කවදා හෝ මේ පළ දෙන්න පුළුවන් නානාක්ෂණික කර්ම ශක්තිය කියන එකක් බලපත් වෙනවා. අන්න ඒවා කර්ම ශක්තිය. කර්මයේ එකක් කර්මෙන් දා නිපද වෙන ශක්තිය එකක්. ඔය කාය ඒ කර්ම තමයි නිපද වුනේ ඉතලම අර කාය කර්ම වශයෙන් පළවෙනි චිත්ත වීති. ඒ 2 3 ඒවා ඒකට ආධාර කරලා අර තුන්වෙනි මනෝද්වාර චිත්ත වීතිය බලවත් කරලා තුන්වෙනිකේ ශක්තිය බලවත් වෙන එකේ ශක්තිය තමයි විහිදිලා අර අනන්ත සංසාරයේ කවදා හරි අතීතයේ ඉඳන් එනකොට මතු උප්පත්තිය ලබා දෙන්නේ පටිසන්ධිය ලබා දෙන තරම් බලවත් කර්ම බීජය පහළ කරන්නේ. ඒවයි ශක්තිය ගැඹේනවා. ඒවා කර්ම භවයේ පිහිටනවා. කර්ම භවයේ පිහිටලා කොයි මොහොතක හරි ඇවිදින්නා පටිසන්ධිය ලබා දෙන්නා ඒ වගේම ප්‍රවෘත්ති විපාක වශයෙන් ඉඳන් ශක්තිය හැටියට ක්‍රියාත්මක වෙනවා. එවන් ශක්තියක් තමයි සතර ගමන තුල පැවැත්මේදී ක්‍රියාත්මක වෙන ශක්තිය. ඒක තමයි කර්ම ශක්තිය කියන්නේ. ඉතින් ওই ශක්තිය අනන්ත කාලයක් ගෙවෙන්න ඕන. ඒක එක පාවක් කරපුවාම අවුරුදු කෝටි ගණන් කෙවලක් ඉවර කරන්න බැරි ශක්තිය නිකුත් වෙනවා. ඒක ඊටාම තියුම් දෙයක්. චිත්ත විදී අචින්තියයි, කර්ම විදී අචින්තියයි. ඉතින් තේරුම් ගන්න ඕනේ ශක්තිය තියෙනවා. ඒ ශක්තිය තමයි අප්‍රමාණ ගැබ් වෙලා තියෙන කර්ම භවයේ පිහිටලා කොයි කොයි මොහොතේ හරි අපිට එන්න පුළුවන්. මොදේවත් එනවා නරකේවත් එනවා. වැඩි හරියක් කරලා තියෙන 99%ක් නරකේවා. හොඳවා කරලා තියෙන 40% වල 1%ක් විතර. එහෙනම් අපි හොඳවා බලාපොරොත්තු වෙනත් අපිට කරා එන්න තියෙන වැඩි හරියක් විවිධ විපාක දෙන, පාප විපාක දෙන, දුක් විපාක දෙන ඒවා. මේ ශක්තිය වල හැටි කොහමද? මේ හැම ශක්තියක්ම ගෙවා දමන්න පුළුවන් ආරි ධර්මයේ ධර්මාභෝධය ලබාගෙන කටයුතු කරලා ওই විදිහට අපින් වෙච්ච අවැඩ අසාධාරණ හැමකට උඩා නම් ඒ යට මේ පාප වන්දි ගෙවන ක්‍රමවේදයක් නිතරම පෙන්ලා දියා තියෙනවා. ඒ ක්‍රමයට අනුකූලව බින්දහම් සිද්ධ කරලා ඒ යට ඒවට අවශ්‍ය පව් වලට ගෙවනකොට අර මහා ශක්තියක් ප්‍රතිවිරුද්ධව නැගෙනවා. අපි ඉතින් නගලා තියෙන කර්ම වේගය කපන්න එහෙම කර්ම වේගයක්ම ඕන. ඊට වඩා බලවත් කර්ම වේගයක්ම නගන්න ඕනේ. එහෙනම් පාප කර්මයන්ගේ දුවල කපන්න මහා පුණ්‍ය කර්ම වේගයක් නගලා ඒ යට වන්දි ගෙවන නිදහස් වෙන්න ඕනේ. ඒතර අපි මේ එකින් එක අර ශක්තිය ශක්ති කැපිලා යනවා. වෙන ක්‍රමයක් නැහැ ශක්ති කපන්න. ඔය ක්‍රමයේ කියලා වෙරෙන්න ඕනේ. මේ කර්මයේ එකක් කර්ම ශක්තිය එකක් කියන්නේ ඕකයි.